මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුක ශීලය සමාදන් වෙන නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලීසු වත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බහූ දේවා මනුසාච මංගලානි අචින්තයුං, ආකංඛමානා සොත්ථානං බ්‍රූහි මංගල මුන්තමං.
සදහවත් පින්නතුනි, මංගල කියන වචනය ඈත අතීතයේ ඉඳලම භාවිතා වුණේ, ඒ වචනය භාවිතා වුණේ මනුෂ්‍යයින්ට යහපත සුභ සිද්ධිය සලසා දෙන යම් යම් දේ නිමිති හැඳින්වීමටයි. බුද්ධ කාලයේදී බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලයේදී ඇත්ත වශයෙන්ම මංගල හැටියට සැලකිය යුත්තේ මොනවද කියන එක ගැන ඒ දඹදිව නොයෙකුත් මතභේද තිබුණ බව සඳහන් වෙනවා. මිනිසෙයින් අතර පමණක් නෙවෙයි, දෙවියන් අතරත් මංගල කියන ඒ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා වුණ බව මහා මංගල සූත්‍රයේ ඒ අද අපි මේ මාතෘකා අග්‍රගත්තු පළමුවෙනි ගාථාවෙන්ම හෙළි වෙනවා. අටුවාවල සඳහන් වෙන ආකාරයට ඒ පැරණි දඹදිව සභාශාලාවල මිනිසෙන් රැස් වෙලා නොයෙකුත් ප්‍රශ්න සාකච්ඡා කරන අතරේ මංගල හැටියට හැඳින්විය යුත්තේ මොකක්ද කියන එක ගැන සාකච්ඡා වෙලා තියෙනවා. ඒ පිළිබඳ ඒකමතිකත්වයක් ඇති වෙලා නැහැ. නැත්නම් අය ප්‍රකාශ කරලා තියෙනවා උදෑසන පළමුවෙන්ම දුටුදේ 90යි දවසේ ඒ සුභ අසුභ බව තීරණය වෙන්නේ කියලා. යම් යම් දේ සුභ හැටියට සැලකන දේ දැකීම වාසනාවක් හැටියට ඇතැම් අය ප්‍රකාශ කළා. ඒ අය හඳුන්වන්නේ දිඨ මංගල කියලා, දුටු දේ මඟුල් හැටියට සැලකන අය. ඔවුන්ගේ මතය අනුව උදෑසන පළමුවෙන්ම පුන් කලසක්, ගැබිනි මවක්, බෙලියත්තක්, ගවයෙක් ගව දෙනක්, අසුන්‍ය දුරථයක් ආදී දේවල් දකින්ට ලැබීම සුභ හැටියට මංගල හැටියට කල්පනා කළා. තවත් කොටසක් කිව්වා දුටු දේ නෙවෙයි මංගල හැටියට සැලකිය යුත්තේ ඇසුන දේ කියලා. ඉතින් අයගේ මතයට අනුව උදෑසනම අද හොඳ දවසක්, හොඳ නැකතක්, හොඳ මොහොතක්, එහෙම නැත්නම් යහපත වැඩිම, ශ්‍රී සම්පත්තිය ආදී වචන අසන්ට ලැබීම මංගලයක් හැටියට ඒ අය ප්‍රකාශ කළා. තවත් කොටසක් කිව්වා දුටු දේවත් ඇසුන දේවත් නෙවෙයි මංගල හැටියට සැලකිය යුත්තේ නැහැයට, දිවට, කයට දැනෙන දේය කියලා. ඒ අයගේ මතයට අනුව උදෑසන මල් සුවඳක් දැනීම, මල් සුවඳක් නැහැට දැනීම, ඒ වගේම පොළව ස්පර්ශ කිරීම, අමුගම ස්පර්ශ කිරීම, පළතුරු ස්පර්ශ කිරීම, අලුත් හිස් වැලුමක් දැරීම, වස්ත්‍රයක් දැරීම ආදී ශරීරයට ස්පර්ශ වන දේ අනුව ඒවා මංගල හැටියට සැලකුවා. ඉතින් මෙන්න මේ මත බෙහෙද දිගින් දිකට පැතිරිලා අටුවාවල කියන හැටියට මංගල කෝලාහලයක් ඇති වුණා කියනවා. කෝලාහලිය කියලා කියන්නේ අර මේ කාලේ වගේ යන කොටා ගැනීම නෙවෙයි, හැම දිනාම සාකච්ඡා කරන මාතෘකාවක් බවට පත්වීමයි. එතකොට මේ මංගල කෝලාහලය මිනිසෙන්ගෙන් පටන්ගෙන භූමාටු දෙවියන්ටත්, චාතුම් මහරාජික තාවතින් සාදී දෙවිදුවරුන් අතරටත් මේ මංගල ප්‍රශ්නය ගිය බවයි අටුවාවේ ප්‍රකාශ කරන්නේ. ඉතින් අන්තිමේදී ඒ දෙවියන් වෙනුවෙන් එක්තරා දේවතාවෙක් ඉදිරිපත් වෙලා බුදුරජාණන් වහන්සේට අපි අර කලින් කියාපු ගාථාවෙන් මේ ප්‍රශ්නය ඉදිරිපත් කළ බවයි අපට සූත්‍රයේ හැඳින්වෙන්නේ, සූත්‍රයෙන් කියවෙන්නේ. ඒ එවැනි සූත්‍ර පටන් ගන්න ආකාරය මේ පින්වතුන් දන්නවා. බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරද්දී රාත්‍රිකාලයේ වැඩි කාලයක් ඉක්ම වෙලා ගියාට පස්සේ බොහොම ශෝභමාන වර්ණය ඇතිව දේවතාවෙක් මුළු ජේතවනාරාමයේම ආලෝකවත් කරමින් තමන්ගේ ආලෝකයෙන් පැමිණිලා බුදුරජාන්සේට වන්දනා කරලා එකත් පසෙක සිටගෙන මෙන්න මේ අපි මාතෘකා කළ ගාථාව ප්‍රකාශ කරයි කියලා කියනවා. බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංඛමානා සොත්ථානං බ්‍රූහි මංගල මුත්තමං. බොහෝ දෙවියෝද මනුෂ්‍යෝද යහපත ගැන බලාපොරොත්තු ඇත්තාහු, බලාපොරොත්තු වන්නාහු මංගල ගැන සිතූහ. උතුම් වූ මංගලය කියනු මැන. ඕකයි සාමාන්‍ය අදහස්. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළ ඒ ප්‍රශ්න, එහෙම නැත්නම් ආයාචනය අනුව බුදුරජාණන් වහන්සේ ගාථා 11කින් අද මේ මංගල සූත්‍රය හැටියට දැක්වෙන මංගල කාරණා 38ක්, මේ 38 පිළිබඳව ගණන් බැලීම පොඩි පොඩි අඩුපාඩු වෙනස්කම් වෙන්න පුළුවන්, මංගල 38ක් ප්‍රකාශ කරවදාලා. ඉතින් මේ ඒ එක එකක් ගැන විග්‍රහ කරන්න කලින් ඇත්ත වශයෙන්ම මේ කවුරුත් භාවිතා කරන නිතර අහන්න ලැබෙන සූත්‍රයක් මහමංගල සූත්‍රය. ඒ වුණත් අපි පළමුවෙන්ම මේ ගාථාවල සාමාන්‍ය අර්ථය මතු කරගන්න බලමු. අර ගාථාවට පිළිතුරු වශයෙන් බුදුරජාන් වහන්සේ පටන් ගත්තේ මෙහෙමයි. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. බාලයින් ඇසුරු නොකිරීමද, පණ්ඩිතයින් ඇසුරු කිරීමද, පිදියුත්තන්ට පූජා කිරීමද මෙය උතුම් මඟුලකි. ඊළඟට පතිරූප දේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණිධිච ඒතං මංගල මුත්තමං. සුදුසු පෙදෙසක වාසය කරන්නට ලැබීමද, පෙර කරන ලද පින් නැති බවද, තමාගේ හිත හරියාකාර පිහිටුවා ගැනීමද මෙය උතුම් මඟුලකි. බාහු සච්ඡං ච සිප්පංච විනයෝ ච සුසික්ඛිතෝ සුභාසිතා ච යා වාචා ඒතං මංගල මුත්තමං. බහුශ්‍රුත බව, බොහෝ ඇසුපිරුතෙන් බව, උගත් බව, බාහු සච්ඡං සිප්පංච ශිල්පය, බාහු සච්ඡං ච සිප්පංච විනයෝ ච සුසික්ඛිතෝ මනවින් හික්මුණු විනයද, විනයෝ ච සුසික්ඛිතෝ සුභාසිතා ච යා වාචා හොඳ වචනයද, සුභාසිතා ච යා වාචා ඒතං මංගල මුත්තමං මෙය උතුම් මඟුලකි. මාතා පිතු උපဋාණං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. මෞපිය උපස්ථානයේද පුත්ත දාරස්ස සංඝෝ පුත්‍රයන්ට සහ භාර්යාවට නියමාකාරයෙන් සංග්‍රහ කිරීමේ පුත්ත දාරස්ස සංඝෝ. අනාකුලාච කම්මන්තා ආකූල ව්‍යාකූල නො වූ කර්මාන්තයේද කියන මේ කාරණා ඒතං මංගල මුත්තමං මෙය උතුම් මඟුලකි. දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං. දානේද ධර්මානුකූල චර්යාවද, දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ නෑයන්ට සංග්‍රහ කිරීමද, අනවජ්ජානි කම්මානි නිරවද්‍ය කර්මාන්තද කර්මද ඒතං මංගල මුත්තමං මෙයත් උතුම් මඟුලකි. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අපමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං. පාපයන්ගෙන් ඈතින්ම ඉවත් වීමද, එයින් වැළකී සිටීමද. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ මත්පෙණින් වෙන්වීමද, ඒ පිළිබඳව සංයමය නැත්නම් සංවර වීමද. මජ්ජපානාච සංයමෝ අපමාදෝච ධම්මේසු ධර්මයන් පිළිබඳව අප්‍රමාදි වීමද ඒතං මංගල මුත්තමං මෙ උතුම් මඟුලකි. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං. ගරුසරු දැක්වීමද, ගාරවෝච නිවාතෝච කියන්නේ යටහත් පැවැත්මද, නිහතමානී බවද. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨි ලද දෙයින් සතුටු වීමද, කතඤ්ඤුතා කළ ගුණ දන්නා බවද. සන්තුට්ඨිත කතඤ්ඤුතා කාලීන ධම්ම ශ්‍රවණං නිසිකල්හි ධර්ම ශ්‍රවණය කිරීමද, ධම්ම සීමද ඒතං මංගල මුත්තමං. මේකත් උතුම් මඟුලකි, මෙයත් උතුම් මඟුලකි. කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං කාලීන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං. ශාන්තිනම් විවසීමද, කන්තිච සෝවචස්සතා සුවච බවද, කීකරු බවද. කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං ශ්‍රමණයන් දැකීමද, කාලේන ධම්ම සාකච්ඡා නිසිකල්හි ධර්ම සාකච්ඡා පැවැත්වීමද ඒතං මංගල මුත්තමං මෙයත් උතුම් මඟුලකි. තපෝච බ්‍රහ්මචරියංච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්ච කිරියාච ඒතං මංගල මුත්තමං. තපසද බ්‍රහ්මචර්යාවත තපෝච බ්‍රහ්මචරියංච අරිය සත්‍යාන දස්සනං ආර්ය සත්‍යයන් දැකීමද, නිබ්බාන සත්‍ය කිරියාච නිවන් ප්‍රත්‍යක්ෂ කිරීමද කියන මේ කාරණා හේතු තුම් මඟුලකි. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං ලෝක ධර්මයන් විසින් එහෙම නැත්නම් අෂ්ට ලෝක ධර්මයන් විසින් ස්පර්ශ කරන ලද යමකුගේ සිත නොසැලේද පුත්තස ලෝක ධම්මේ චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං ඛේමං ශෝක රහිත වූ කෙලෙස් රහිත වූ ආරක්ෂා සහිත වූ මේ තත්වය මේ නිවන එක උතුම්ම මඟුලකි. ඒතා දිසානි කත්වාන සබ්බත්ථ මපරාජිතා සබ්බත්ථ සොත්හිං ගච්ඡanti තං තේසං මංගල මුත්තම. මේ කියාපු කාරණා කරලා ඒවා ක්‍රියාවට නගලා ඒතා දිසානි කත්වාන සබ්බත්ථ මපරාජිතා හැම තැනම අපරාජිත වූවාහු සබ්බත්ථම අපරාජිතා සබ්බත්ථ සොත්හිං ගච්ඡanti හැමතැනම යහපතට යහපත සලසා ගන්න යහපත කරා යනවා තං තේසං මංගල මුත්තමං මෙය ඒවා ක්‍රියාවට නැඟු අයට තියෙන උතුම්ම මඟුලකි. ඉතින් ඔන්න ඔය ඒ මංගල සූත්‍රයේ සාමාන්‍ය අදහසයි. දැන් අපි මෙතන ඉඳලා මේ හැම පදයක්ම විග්‍රහ කරන්න තරම් ගැඹුරු දේවල් නෙමෙයි මේ පින්නතුන් ඒවයි අර්ථය දන්නවා. ඇතැම් පද තියෙනවා ටිකක් සවිස්තරව විග්‍රහ කරන්න වෙන දේවල්. ඉතින් මේ මංගල සූත්‍රයේ අර බුද්ධ වචනේ ආරම්භ කරන්නෙත් එතන ආයන්නකින් අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා පූජාජ පූජනීයාණං ඒතං මංගල මුත්තමං. මෙතන කියාපු කාරණා තුන ගැන අපි හිත යොදමු. මේ පළමුවෙන් කියාපු කාරණා දෙක යුගලයක් හැටියටයි තියෙන්නේ. අසේවනාච බාලාණං බාලයින් ඇසුරු නොකිරීමද පණ්ඩිතාණංච සේවනා පණ්ඩිතයින් ඇසුරු කිරීමද. ඉතින් මෙන්න මෙතෙන්දී යම්කිසි දෙයක් අපට මතක් කරන්න සිද්ධ වෙනවා. අපි මේ අද මේ මෑත යුගයේ සිංහල ව්‍යවහාරයට අනුව බාල කියන වචනේ යොදනවා වයසින් අඩු අයටත්. දැන් බාලමහලු කියලා කියනෝනේ බාලමහලු. නමුත් පාලි භාෂාවේ කිසිසේත්ම බාල කියන වචනය වයසින් අඩු කියන අර්ථයෙන් යෙදෙන්නේ නැහැ. ඒකට දැන් අපි බාලමහලු කියන එකට පාලි භාෂාවේ යොදන්නේ දහරා බුද්ධ එහෙමයි. ඉතින් මේ පාලි භාෂාවේ බාල කියන වචනේ යොදන්නේ මෝඩයා කියන අදහසින්මයි. මෝඩ. එතකොට පඬිත කියන එකත් ඉතින් ඒකත් ඕනනම් මේ පින්නතුන්ට මේ විග්‍රහය තුලින්ම යමන් තේරුම් ගන්න පුළුවන්. පඬිත කියන එකත් උපාධියකින් ලැබෙන එකක් නෙවෙයි. ඉතින් කෙසේ හෝ ඒවා මෙන්න මේ කාරණා පිළිබඳව ටිකක් සවිස්තරව කියන්න සිද්ධ වෙනවා. මොකද මේ කාලේ ඇතම් කෙනෙක් ඇතම් තර්කකාරීන් ප්‍රශ්න කරනවා මෙතන බුදුරජාණන් වහන්සේ පරස්පර විරෝධී දෙයක් කිව්වා කියලා. එතකොට බාලයින් ඇසුරු කරන්න එපා කියනවා, පඬිතයින් ඇසුරු කරන්න කියනවා. එතකොට කොහොමද මේ දෙගොල්ල අතර සම්බන්ධය? කොහොමද බාලයින් පඬිතයින් ඇසුරු කරන්නේ? නොකර ඉන්න පුළුවන්ද? ඔය විදිහට ප්‍රශ්න හදාගෙන ඉන්න අය ඉන්නවා. ඒකටත් උත්තර ලැබෙවි අපි ඉදිරියට කියාගෙන යනකොට. ඉස්සෙල්ලාම අපි මේ බුදුරජාණන් වහන්සේ මේ බාලයින් පිළිබඳව එහෙම නැත්නම් මෝඩයින් පිළිබඳව ප්‍රකාශ කළ කාරණා ඒ තැන් වලින් අරගෙන මතු කරන්න බලමු. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා, මහණෙනි යම්තාක් භය අන්තරාය උපද්‍රව ඇති වෙනවා නම් ඇති වෙන්නේ බාලයාගෙන් මිසක් පඬිතයාගෙන් නෙවෙයි. ඒ තරම් බාලයා භයානක හැටියට වගේ එතන දක්වන්නේ. පඬිතයාගෙන් නෙවෙයි භය අන්තරාය උපද්‍රව ඇති වෙන්නේ. ඒකට උපමාවකුත් දක්වනවා. යම්සේ මහණෙනි බටගයක් හෝ පිදුරු සෙවිලි කළ ගයක් හෝ ගිනි ගත්තාම ඊළඟ තියෙන ඇතුළත පිටත ඔය හොඳට ආලේප කර සුකෝ භෝගී ගයක් පවා විනාශ වෙලා යන්න පුළුවන්. පහසුවෙන් ගිනි අල්ලනේ වනේ අරව. එතකොට ඒ ගිනි අල්ලගත්තු නිසා ළඟ තියෙන ලොකු ලොකු මාලිගාවල් වගේ ප්‍රාසාද වගේ දේවල් පවා දැවී යනවා. අන්න අර බාලයාගෙන් පැමිණිය හැකි උපද්‍රවය පෙන්වන්න බුදුරජාණන් වහන්සේ දීපු උපමාවක්. ඒ වගේම තවත් යනක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, කම්මලක්ෂණෝ වික්කවේ බාලෝ කම්මලක්ෂණෝ පඬිතෝ. බාලයාගේ ලක්ෂණය ඒ චරිතාපදානයෙන් කර්මයෙන් කර්ම ක්‍රියාකලාපයෙන් හඳුන ගන්න පුළුවන්. පඬිතයත් ඒ ක්‍රියාකලාපයෙන් හඳුන ගන්න පුළුවන් කියලා එතෙන්දි දක්වනවා. මොනවද ක්‍රියාකලාපය බාලයාගේ? කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත ඇති කෙනා බාලයා. කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත ඇති කෙනා පඬිතයා. ඔය අනුව මේ රටේ පඬිතෙන් කී දෙනෙක් ඔයකට අහු වෙනවද අපි දන්නේ නැහැ. කෙසේ හෝ ඒවා ඔන්න ඊළඟට තවදුරටත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ බාලයාත් පඬිතයාත් හඳුනා ගැනීමට නිමිති ලක්ෂණ බාලයා පිළිබඳව දක්වනවා. එයාගේ ස්වභාවය දුචින්තිත චින්ති දුභාසිත භාසි දුක්කට කම්මකාරී නරක. එයාගේ සිතුම් පැතුම් නරකයි, වචනත් නරකයි, ක්‍රියාවත් නරකයි. පඬිතයා සුචින්තිත චින්ති සුභාසිත භාසි සුකට කම්මකාරී. පඬිතයාගේ හිතවිලි පරම්පරාවත් හොඳයි, වචනයත් හොඳයි, ක්‍රියාපටිපාටියත් හොඳයි. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙහෙම ලකුණු වලින් අඳුන ගන්න බැරි නම් කොහොමද කෙනෙක් මෙයා හවලා බාලයා මෙහෙම පඬිත්‍යා කියලා දැනුම් යන්නේ? ඒකයි බුදුරජාණන් වහන්සේ නිමිති හඳුනලා දෙන්නේ. යම් යම් නිමිති වලින් මෙන්න මේ දෙකම හඳුන ගන්න පුළුවන්. ඊළඟට තවත් යනක බුදුරජාණන් වහන්සේ ওই ධම්මපදයේ මේ පින තුන හලත් ඇති ධම්මපදයේ ওই බාලයා ගැන කියන තැන් තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම දක්වලා තියෙනවා මේ බාලයා ඇසුරු කිරීමෙන් විය හැකි පඬිත්‍යාට විය හැකි උපද්‍රව මේ විදිහට දක්වනවා. ඒ උපමාව දක්වන්නේ දැන් කුණු මාළු කුසතන වලින් එතුවොත්, කුසතන සුවඳ ගන්න දෙයක්. නමුත් කුණු මාළු එතුවත් කුසතනත් ඒකත් ගඳ ගන්න බලන. ඒ වගේම තමයි බාලයින් ඇසුරු කිරීමෙන් කෙනෙකුට වෙන වැඩි. ඉතින් ඔහොම කිව්වට අපි කල්පනා කරන්න ඕන මේ දෙගොල්ලට කිසිසේත් එකතු වෙන්න බැරිද කියලා. අන්න ඒ ටිකයි අපි මේ පහදලා දෙන්නේ අර කලින් කියාපු තර්කකාරයින්ගේ ඒකටත් පිළිතුරක් හැටියට. බාලයින් පඬිතෙයින් ඇසුරු කළ යුත්තේ අපි උපමාවකට කියනවා නම් රෝගීන් වෛද්‍යවරුන් ඇසුරු කරන්න වගේ. එහෙමත් නැත්නම් කාලීන විදිහකට කියනවා නම් මත් ලෝලයින්, මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච මත් ලෝලයින් දැන් කාලේ ඉන්න පුනරුත්ථාපක උපදේශක කෙනෙක් ඇසුරු කරන්න වගේ. ඒ ඇසුරු කරන්නේ බව බෝතලෙ බෙදා ගන්න නෙවෙයිනේ. නම් කිසි ගරුත්වයකින් Tamante වෙච්ච ඒ වැරදි අබ්බැහිකම් නැති කරගන්නයි උපදේශක වර්ගයෙන් පිහිට ගන්න. ඒ වගේම තමයි ගුරුගෝල සම්බදතාව. ඉතින් ඒක නිසා අර කල්පබා ඒ බුදුඥාන් වහන්සේ ඒකේ භයානකත්වයේ හැඳින්නුවේ දැන් වෛද්‍යවරයෙක් වුණොත් රෝගීට ප්‍රතිකාර සිද්ධ වෙනවා, කරන්න සිද්ධ වෙනවා. නමුත් Tamange බේරුමත් තියාගෙනයි කරන්නේ. අන්න ඒ වගේ පඬිතයා ඇසුරු කරන්න ඕනේ බාලයා දැනගෙන. බාලයත් පඬිතයා අඳුරගෙන වැඩ කරන්න ඕන. ඒක තමයි පින්නතුනි ඔය පූජාච පූජනීයාණන් කියන්නේ. පිදීවුතන් පුදන ආකල්පයකින් යුක්තව බාලයා පඬිතයාට ලං වුණොත් අන්න බාලයාට දිනු වෙන්න පුළුවන්. දිනු වෙන්න පුළුවන් කොයි තරම්ද කියතොත් බාලයා අන්තිමට පඬිතෙක් වෙනවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය හරියාකාර ලැබුණොත්. ඒක නිසා තමයි ඔය කිසා ගෞතමී තෙරණිය තේරි ගාථාවේ ප්‍රකාශ කරන්නේ කල්‍යාණ මිත්තතා මුනිනා ලෝකං ආදිස්සවන්නිතා කල්‍යාණ මිත්තේ භජමානෝ අපි බාලෝ පඬිතෝ අස්ස. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දිහාවට ඇඟිල්ල දික් කළා කිව්වා කල්‍යාණ මිත්‍රතාවේ වටිනාකම. ඒක වර්ණනා කළා. මොකද කල්‍යාණ මිත්තේ භජමානෝ කල්‍යාණ මිත්‍රයින් ඇසුරු කිරීම තුලින් බාලයෙක් වුණත් පඬිතයෙක්. අන්න ඒක අනුව අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අර පිටිය උත්යන් පිදීමේ ආකල්පය ඇතිව ඒ බාලයින්ට පුළුවන් පඬිතෙන්ගෙන් ප්‍රයෝජන ගන්න. ඒ වගේම පඬිතයා දැනගන්න ඕන අර අපි කලින් කිව්ව උපමාවට අනුව ඒ අර මත් ලෝලයා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනා බේරගන්න යන උපදේශකයා බෝතලේ බෙදා ගන්න යන්නේ නැහැ. අන්න ඒ වගේ Taman දැනගෙන කටයුතු කරන්න. ඉතින් ඔන්න ඒ ගාථාව පිළිබඳව සමහර විට කාල වේලා අනුව යැත්තේ කියලා හිතනවා. ඊළඟට අපි දැන් ඒක තුල තියෙන ගැඹුර කල්පනා කරලා බලන්න මේ පින්වතුන්. ඇයි බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම මේ මංගල 38ක් තියෙනවා කියලා කිව්වන්නේ? මුලින්ම මේ කාරණේ කිව්වේ. මොකද ජීවිතයක පදනම වැටෙන්නේ මූලිකම අවශ්‍යතාව තමයි, මූලිකම කාරණය තමයි ආශ්‍රය, ඇසුර. එතකොට ඒ ආශ්‍රය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම දැන් ලෝකයට කෙනෙක් බිහි වුණාට පස්සේ ඒ ඇසුර පොඩි අවදියේදීම අර විදිය කට්ටියට බාලයින් ඇසුරු කරන ලැබුණොත් ඒ බාල අපි දැන් බාල කියලා කිව්වට වයසින් අඩු දරුවා අන්තිමට බාලයෙක්ම වෙනවා. අන්න ඒක නිසා එතකොට ඒ ජීවිතයේ ආශ්‍රය පිළිබඳ කාරණේ බුදුරජාණන් වහන්සේ ඔය තුලින් මතු කරලා දුන්නා. ඊළඟට ඔන්න පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පනිධිච ඒතං මංගල මුත්තමං. පතිරූප දේශ වාසෝච කියලා කියන්නේ සුදුසු දේශයක ප්‍රදේශයක වාසය කරන්නට ලැබීම. පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින් ඇති බව. ඊළඟට අත්ථ සම්මා පනිති තමාගේ හිත හරි ආකාර පිහිටුවා ගැනීම. ඔතනත් ඒවා විග්‍රහ කළ යුතු කාරණා කීපයක් තියෙනවා. පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශක වාසය කරන්නට ලැබීම කියන එක දැන් මේ කාලේ නම් පරිසරය ඉංජිනේරු විද්‍යාව අනුව සමහර විට නගර ආසන්න බව, නල ජලය, තව ඕනනම් විදුලිය, ওই කාරණා තමයි පරිසර හොඳ පරිසරය ගැන හිතනකොට හිතන්නේ. නමුත් අන්න අපි ධර්මානුකූලව කල්පනා කරනවා නම් අටුවා ආදීදී පෙන්නුම් කරන්නේ සිව් පිරිස, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන් ඇසුරු කරන්නට ලැබීම. එහෙම නැත්නම් ධර්මානුකූල ජීවිතයකට යොමු වෙන සුදුසු පරිසරයක වාසය කරන්නට ලැබීමයි පතිරූප දේශ වාසෝච්ච. මොකද අපි අර කලින් ආශ්‍රය ගැන කිව්වා. දැන් ඊළඟට මේ ඒ විදිහම වචනකින් අපි කියනවා නම් නිශ්‍රය තමයි මේක. ඇසුර ඊළඟට පරිසරය. සිංහල වචනේ අපි පහසු වචනෙන් කිව්වොත් මුල් එකේදී ඇසුර කිව්වා, දැන් කියන්නේ පරිසරය. ඉතින් ඒක අන්නර තමන් වාසය කරන ප්‍රදේශයේ පතිරූප දේශ වාසෝච. ඊළඟට විශේෂ කාරණයක් කියනවා පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින් නැති බව. දැන් පින් නැති කෙනෙක් ඔය කියවෙන්නේ පින් මන්ද පුතුන් සියයක් ලදුවත් නිසරුව කියලා හැම කවිවල කියවෙන්නේ. ඒක ඉතින් අපිට බුදු වසට ඒක හරි ආකාර පේන්නේ අපටත් ඒ පුද්ගලයාගේ උපන් වාසනාව, අපි කියමු සහජ වාසනාව. දැන් අර කියාපු කාරණා වගේ දැන් ආශ්‍රය කිව්වා, එහෙම නැත්නම් ඇසුර ගැන කිව්වා, පරිසරය ගැන කිව්වා. ඊළඟට අර අපිට මේකට කියන්න පුළුවන් උපනිශ්‍රය කියලා. පැරණි වචනයක් තියෙන උපනිශ්‍රය සම්පත්තිය. අතීතයෙන් අරන් ආපු කර්ම ශක්තිය, පුණ්‍ය ශක්තිය. ඒක ඇතමුන්ගෙන් කුඩාවදීදිත් පෙනී යනවා. එහෙම නැත්නම් ඒ ක්‍රියා කරන ආකාරය. ඒකත් මේ පදනමක් මේ ජීවිතයකට. දැන් සමහරවිට මේ කාලේ මනෝවිද්‍යාඥයින් අනුව ගිහිච්ච, බටහිර මනෝවිද්‍යාඥයින් ගිය අනුව ගිහිච්ච අය මේවා හාසයට ලක් කරනවා. එහෙම තැන් අපිට අහන්න දැකෙන ලැබිලා තිබෙනවා. මේ අතීතයෙන් එන ටික හක් කරනවා. ඔක්කොම එක්ක පුළුවන් ළමා කාලේට දාලා එතනින් ඉවරයි. නමුත් බුදුරජාන් වහන්සේ බුදු කෙනෙක් පෙන්නුම් කරන්නේ මේ මහා අතීතයක් අපේ මේ සංසාරයේ තියෙනවා. එතකොට ඒවයි බලපෑම් තිබෙනවා. හොඳ හෝ නරක හෝ. අන්න ඒක අනුව අර පූර්ව වාසනාවේ කියලා අපි කියමු. පුබ්බේච කත පුඤ්ඤතා. ඔන්න ඊළඟට තියෙනවා. ඒකට විතරක් ඉඩ දීලා මදි. තමන්ටත් කරන්න දෙයක් තියෙනවා. අත්ථ සම්මා පනිධිච. තමාගේ හිත හරියාකාර පිහිටුවා ගැනීම. එතකොට ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. එතන ඉඳලා යොන ආරම්භය තියෙන්නේ. අපි හිතමු පෞරුෂාභිවර්ධනය. තමන්ගේ ක්‍රියාකාරීත්වය ආරම්භින් එතන ඉඳලා අත්ථ සම්මා පනිධිච. තමාගේ හිත හරියාකාර පිහිටුවා ගන්න. ඉතින් ඒකටත් අපි කෙටියෙන් කිව්වොත් දැන් ධම්මපද ගාථාවක් තිබෙනවා මේ පින්නතුන් දන්නවත් ඇති. නැතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා සම්මා පණිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේ. මවටවත් පියාටවත් අනිත් ඥායන්ටවත් කරන්න බැරි තරම් හොඳක් හරියාකාර පිහිටුවාගත්තු සිත තමන්ට කරනවා. ඉතින් මේ අදහස අපි මේ අර පොඩි ළමයින්ගේ හිතට කාවදින අන්දමට එක් අවස්ථාවක මේක සිංහල කවියට නැගුවා. මව්පියන් වැනිනි නැසියන් නොම කරනි සිත මේ මට සදනි හොඳට යොමු කළ මගේ සිතනි. අන්න එතකොට ඊළඟට මේකට ලස්සන උපමා බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. මේ සිත යොමු කිරීම කියන එක ඇත්ත වශයෙන් පණිදි කියන එක තුල තියෙන යොමු කිරීමක්. යමකට යොමු කිරීමක් සිත හරියාකාර යොමු වීම. ඒකට බුදුරජාණන් වහන්සේ දීපු උපමාව මේ ඇතැම් අයට නොතේරෙන්න පුළුවන්. දැන් වී ඇටේ මේ කවුරුත් ගොවිතැන් කරන අය දන්නවා වී ඇටේ තියෙනවා කෙළවර පොඩි තුඩක්. ඒකට පැරණි නම පැරණි වචනේ නණ්ඩුව, වී නණ්ඩුව. අපි මේ එක රචනයක මේක යෙදුව. නමුත් මේ ප්‍රදේශ සමහරුව කියනවා ඒකට නමකුත් නැහැ. නමක් නැති තරම් ඒ කෙනෙකුට පහසුවෙන් අමතක වෙන පොඩි ටික තමයි පොඩි දෙයක් බුදුරජාණන්සේ උපමාවකට යොදලා තියෙනවා. වී ඇටේ අග තියෙන අර ඇනින කොටස. ඒක හරියාකාර බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා. මේ වී නණ්ඩුව පොඩි දෙයක් වුණත් සුළු දෙයක් වුණත් හරියාකාර පීටුවක් පීටෙව්වොත් අපලක් පත්ලක් සිදුරු කරන්න පුළුවන් කියලා ඒ උපමාව යදාගන්න. එසේම හරියාකාර පිහිට වූ සිතට පුළුවන් අවිද්‍යා අඳුරුකන්ද පලන්න. ඉතින් අන්න ඒ වගේ දෙයක් බුදුරජාණන් ප්‍රකාශ කළේ තියෙනවා. එයින් අපට පේනවා එතකොට පූර්ව වාසනා මහිමය කෙසේ හෝ ඒවා Tamanta අයිති කොටස තමයි එතන ඉඳලා හිත හරියාකාර හරි පැත්තට යොමු කිරීම අත්ත සම්මාපණිදිච්ච. ඉතින් ඒකත් මංගල කාරණයක්. ඊළඟට ඔන්න බාහු සච්ඡංච සිප්පංච පිනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යා වාචා ඒතං මංගල මුත්තමං. බහුසුත භාවය කියන කවුරුත් දන්නව බොහෝ ඇසුපිරු තැන් නැති බව උගත්කම. ඊළඟට බාහු සච්ඡංච සිප්පංච ශිල්පය. ඉතින් මේ කාරණාත් කල්පනා කරගන්න ඕන ධර්මානුකූලව. ධර්මයට අදාළ නොවන නොයිකුත් දහහක් දෙය ඉගෙන ගත්තත් මේ බොහෝ දේවල් උගත්කමත් සමහර විට ඒවා ගැන ඒවා පරිහරණය කරන්න දක්ෂකමක් නැත්නම් ඒයින්ම විනාශ වෙන බවත් ලෝකයේ දකින්න ලැබෙනවා. ඒ උගත්කමත්. ඉතින් කොහොම හරි මේ බහුශ්‍රත භාවය ශිල්පය ඒ තමන්ගේ දැන් මේ කාලේ හැටියට කියනවනේ මූලික අවශ්‍ය ශික්ෂණය ඒ පැත්තෙන් බාහු සත්‍යංච සිප්පංච. ඊළඟට විනයෝච සුසික්ඛිතෝ හොඳ හික්මුණු විනයගරුක බවයි මේ කියන්නේ ජීවිතයකට අවශ්‍ය හික්මුණු විනයෝච සුසික්ඛිතෝ. ඊළඟට සුභාසිතාච යා වාචාව ඒකත් ඒ හික්මීමේම කොටසක්. සුභාසිත වචනය සුභාසිත වචනේ ඉතින් හඳුන්වන්නේ ධර්මානුකූල සත්‍ය. ඒ වගේම එතන තැන්වල බුදුරජාණන් වහන්සේ හොඳ ලස්සන පාඨයක් දක්වලා තියෙන සුභාසිත වචනේ හඳුන්වන්නේ යාසා වාචා නේලා කන්න සුඛා ප්‍රේමණීයා හදයංගමා පෝරී බහුජනකන්තා බහුජනමනාපා. ඇත්තට ලස්සන පාඨයක්ද. යාසා වාචා යම් මේ වචනයක් තිබෙනවා නම් නේලා කියලා කියන්නේ නිදොස්. කන්න සුඛා කනට ප්‍රියයි. නේලා කන්න සුඛා ප්‍රේමණීයා ප්‍රේමය ආසා ආදරය ඇති වෙනවා. ප්‍රේමණීයා හදයංගමා හදවතටම යනවා. පෝරී පෞරී පෞරී කියලා කියන්නේ නාගරික එහෙම නැත්නම් ග්‍රාම්‍ය නොවන සભ્ય කියන එකයි අදහස. පෝරී බහුජනකන්තා බොහෝ දෙනා ඇදිලා එන බොහෝ දෙනාට ඇදිලා එන අන්දමේ කාන්ත වූ බහුජනකන්තා බහුජනමනාපා බොහෝ දෙනාට ප්‍රියමනාප අන්නේ බඳු වචන සුභාසිත. ඒ වගේම එක සත්‍ය කාලානුරූප විදිය වචන තමයි සුභාසිතා කියවා ඒතං මංගල මුත්තම. ඊළඟට ඔන්න ඊළඟට එනවා මාතා පිතූ පဋාණං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. මේක ඇතැම් අය මේ ගණන් ගැනීමේදී සමහරු දෙකක් හැටියටත් ගන්නවා. මවට උපස්ථාන කිරීමයි පියාට උපස්ථාන කිරීම. කෙසේ හෝ ඒවා ගණන කෙසේ වෙතත් අපි මේ බුද්ධ වචනයට අනුව මේ කියන කාරණා ගත්තොත් මව්පිය උපස්ථානය. ඒක ගැන මේ පින්නතුන් කොතිකුත් අහලත් ඇති. මව්පිය උපස්ථානය එතකොට ඒකත් මංගල කාරණයක්. ඉතින් ඒක මංගල කාරණයක් වන්නේ මොකද ඒ මව්පියන්ගේ ආශිර්වාදය ජීවමාන කාලයේදී පවා ජීවත් වෙන කාලයේදී පවා ආශිර්වාදය ලබා ගන්න පුළුවන් මව්පියන්ට උපස්ථාන කිරීමේ මේ ශාසනයේ වෙන එකක් තබා ඒ මියගේ පරලෝක ගියාට පස්සේ පවා උපස්ථාන කිරීමක් දක්වලා තියෙන ධර්මානුකූලව. එතකොට මව්පිය උපස්ථානය මාතා පිතූ පဋාණං කෙටියෙන් මතක් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මව්පියන්ට දීපු තැන බ්‍රහ්මීන් හැටියට කියලා තියෙනවා. ඊළාට පූර්වාචාර්යයන් හැටියට කියලා තිනවා. ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතරෝ තමන් ඇති කළා දැඩි කළා ඊළඟට මේ ලෝකයේ හඳුන්වා දුන්නා. ඒකයි පූර්වාචාර්ය කියලා කියන්නේ පුබ්බාචාර්ය. ඒ වගේම මව්පිය උපස්ථානය අර මේ පින්නතුන් කියලා අහලා කොතිකුත් ඇතිනේ ඔය සිගාලෝ වාදාදී සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පෙරදිග හැටියට දැක්වේ නැගෙනහිර හැටියට දැක්වේ මව්පිය උපස්ථානය. ඉතින් ඒකත් අර ඇත්ත වශයෙන්ම මංගලයක් වෙන්නේ මව්පියන්ගේ ආශිර්වාදය ලැබෙන මාතා පිතූ පဋාණ. ඊළඟට පුත්ත දාරස සංඝහෝ තමන්ගේ දරුවන්ට සහ භාර්යාවට කළ යුතු ඒ නියම සංග්‍රහය. මේ හැම එකක්ම මේ සමාජයේ යුතුකම්. මේ බුදුරජාන් වහන්සේ අමුතු නිමිති නෑ ඒ කෙලින්ම අරවයි කියන්නේ අමුතු පෙර නිමිති හැටියන්නේ මේ ඒ කෙලින්ම මේ ජීවිතයක් හැඩගස්වා ගන්න ආකාරය. ඒ යුතුකම් ඉෂ්ට කිරීම පුත්ත දාරස සංඝහෝ. ඊළඟට අනාකුලාච කම්මන්තා ව්‍යාකූල නො වූ ඒ කියන්නේ නීති විරෝධී අයථා දේවල් නැති කර්මාන්ත. ඒකත් තමන්ට මංගලයක්. අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. ඊළඟට දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝහෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං. ඔන්න ඊළඟට සමාජයේ පැත්තට හැරිලා දන් දීම දානීය සංඝයාට පමණක් නෙවෙයි ගිලනුන්ට හෝ මේ එහෙම නැත්නම් දුගී මගී යාචකාදීන්ට ඒ දීමනාව පරාර්ථ චර්යාව පළමුවෙන් තමන්ගේ නිවසේ යුතුකම් ඉටු කර ඊළඟට දාණය ධර්මචර්යාව ධර්මානුකූල ජීවිත දානංච ධම්මචර්යා ඥාතකානංච සංඝෝ ඥායන්ට අවස්ථානුකූල සංග්‍රහ කිලිම උදව් කිරීම ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි නිරවද්‍ය කර්මාන්ත සීකෝ මෙ මිත්‍යා ජීවයන් නැරලා අතහැරලා සම්‍යක් ආජීවෙන් ජීවත් වීම කියලා හිතාගත්තත් කමන්නේ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ඊළඟට ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අපමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ආරති විරති කියන එක අටුවාවල තෝරන්නේ ආරති විරති පාපා පාපයන්ගෙන් ඉස්සෙල්ලම හිතෙන්ම ඈත් වීමයි ආරති කියලා දක්වන්නේ මනසිනුත් ඒවා ආදීනව දැකලා ඉවත් වීමයි විරති කියන එක තෝරන්නේ දැන් ශික්ෂා සමාදාන ආදීන් ඒවා ඒවායින් වෙන්වීම කයින් වචනයෙන් ඒවායින් වෙන්වීම ආරති කියන එක තෝරනවා හිතෙන් ඈතදීම වෙන්වීම ආරති විරති පාපා පාපයන්ගෙන් වෙන්වීම ආරති විරති පාපා මද්යපානාච සංයමෝ මද්යපාණයෙන් ඒ සංයමය කියලා කියන්නේ මද්යපාණයෙන් වෙන්වීමයි ඒ පිළිබඳ සංයමය ඇති කර ගැනීමයි ඒකත් මංගලයක් නමුත් දැන් නම් මංගල අමංගල දෙකේම මත් පැන නැතුව බෑ ඔන්න දැන් ගිහිච්ච කයකට ගිහිච්ච මහා මංගල සූත්‍රයට ගිහිච්ච කල හැබැයි සමායට මේ මහා මංගල සූත්‍රයක් කියවෙනවා ඇති ඒ විදිහේ තැන්වල මේ ඔය මංගල අවස්ථාවල ඒවා කියලා ඉවරලා අර අන්න මංගල කාරණේ අර මේවයින් වෙන්වීම බව තේරුම්ට අමතක කළා ඊළඟට අර කියාපු මත් පැනටම අබ්බැහිවීම තියෙනවා ඉතින් කොහොම හරි මජ්ජපානාසන්නම මේ බුද්ධ වචනයයි උකට ආරති විරති පාපා ඊළඟට මජ්ජපානාසන්නමෝ අපමාදෝච ධම්මේසු ධර්මයන් පිළිබඳව අප්‍රමාදී වීම දැන් ඔන්න එතකොට ටික ටික ආධ්‍යාත්මික පැත්තටයි යොමු වෙන්නේ ඊළඟට ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්මසවණං ඒතං මංගල මුත්තමං ගරුසරු දැක්වීම ගාරවෝච නිවාතෝච ගුණගරුක බව ගරුසරු දැක්වීම ගාරවෝච නිවාතෝච කියලා කියන්නේ නිහතමානී බව ගාරවෝච නිවාතෝච සන්තුට්ටි ලද දෙයින් සතුටු වීම කතඤ්ඤුතා කෘතඥතා මේ පින්තුන් ඒවා විස්තර කියන්න ඕනේ නැහැ මේ අවස්ථාවේ දන්නවා ගාරවෝච නිවාතෝච සන්තුට්ටිච කතඤ්ඤුතා කාලේන ධම්මසවණං නිසිකල්හි අවස්ථානුකූලව ධර්මශ්‍රවණය කිරීම මේකත් හේතන් මංගල මුත්තමං මෙයත් මංගල කාරණේ කියමු ඊළඟට කන්තිච සෝචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං ඡාන්ති ඉවසීම කන්තිච ඉවසීම සෝචස්සතා සුවච භාවය කීකරු බව කන්තිච සෝචස්සතා සමනානංච දස්සනං ශ්‍රමණයන් වහන්සේලා දැකීම මොන දැන් ටික ටික ආධ්‍යාත්මික ජීවිතේ පැත්තට හැරෙනවා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඉස්සෙල ධම්ම ශ්‍රවණය කළා ඊළඟට තම තමන්ගේ ගැටලු සංඝයා වහන්සේලා ඇසුරු කරමින් ඒවා සාකච්ඡා කරනවා කාලේන ධම්ම සාකච්ඡා නිසිකල්ලි කියලා කියන්නේ ඒ ධර්ම සාකච්ඡාවකට අවස්ථාවක් යෙදුනහම ඒ වගේම තමන්ගේ හිත නීවරණ ධර්මයට යටපත් වෙලා එහෙම නැත්නම් තමන්ට නොපැහැදිලි කාරණා තියෙන අවස්ථාවල් එකට අය කාලේන කියන එක නොයෙකුත් විදිහට විග්‍රහ කරනවා කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං ඔන්න ඊළඟට තපෝච බ්‍රහ්මචරියංච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්ච කිරියාච ඒතං මංගල මුත්තමං තපස කියන එක තෝරන්නේ ඉතින් අතීතයේ කියන තපස් අර්ථෙම නෙවෙයි කෙලෙස් තැවීම ඉතින් ඒකට ඉන්ද්‍රිය සංවර ආදී වශයෙන් තපස් දැන් මේ හරියට එනකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් ඔය දැන් මෙතන ඉන්න ඇතම් ගිහි පින්නතුන් වගේ ගෘහ ජීවිතය ගත කරලා වයෝවෘද්ධ අවස්ථාවේ අන්න කල්පනා කරනවා වයෝවෘද්ධම වෙන්න ඕනේ නෑ මේ ශාසන මාර්ගයේ යන්න. නමුත් ඇතම් කෙනෙක් ඒ ශාසනයේ අතීතයේ අපි මේ පින්නතුන් අහලා තියෙනෝනේ අවුරුදු 7 ඇත රහත් වෙලා තියෙනවා. දැන් මේ මංගල සූත්‍රය අනුව යම් කෙනෙක් සීමාන්තිකව තර්ක කරන්න ගිය සිතාවි ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙන්න ඕනේ අර විදිහට වයස්ගත වුණාට පස්සේ කියලා එහෙම හිතන්නේ නරකයි. ඒ මුල් අවධියේදී කරගන්න බැරි වුණොත් තමයි මේක නේද? ඒකට නමුත් මෙතන මූලික අදහස අර මංගල කියන වචනය විග්‍රහ කිරීමයි. ඉතින් ඒකෙදී අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා තපස. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේ සමාදන් වෙලා සීලේ සමාදන් වෙලා ගෙවල් වලින් ඉවත් වෙලා ඒ කරන ඒ කෙලෙස් තැවීම වශයෙන් භාවනා වශයෙන් කරන එක තපස් හැටියට හිතන්න තපෝච බ්‍රහ්මචර්යා ඒක තේරුම් ගන්න පුළුවන්. බ්‍රහ්මචර්යාව සාමාන්‍යයෙන් තෝරන්නේ මෛතුණෙන් සේවනයෙන් ඉවත් වීම. ඒකට අදාළ ඒ පිරිසිදු පැවැත්මයි. ඇතැම් අය අපට අහන්න ලැබිලා තියෙනවා ගෘහ ජීවිතයේ ගත කළ ඒ උපාසක උපාසිකාවන් මේ ධර්මානුකූල ජීවිතයට ගත වුණාට පස්සේ උන් සාකච්ඡා කරගෙන මේ කියාපු ඒ ප්‍රතිපදාව හැසිරෙනවා. එපමණක් නෙවෙයි දැන් ඒ විදිහට යම් අවස්ථාවක ඒ ජීවිතයෙන් වෙන් වෙලා අර කියාපු තපසත් බ්‍රහ්මචාරියාවත් ඊටත් වඩා ඉහළින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් පැවිදි වෙලා අන්න ඒකත් මේකට අයිති තපෝච බ්‍රහ්මචාරියංච. ඒක තුලින් තමයි අරිය සත්‍යාන දස්සන චතුරාර්ය සත්‍ය දැකීම. චතුරාර්ය සත්‍ය දැකීම චතුරාර්ය සත්‍ය කියන එක මේ පිනුසුන් කවුරුත් දන්නා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා අපි කියන්නේ. එතකොට ඒ අවස්ථාවට වෙනකොට අන්න ආර්ය සත්‍ය තම තමන්ගේ දිනදා ජීවිත අත්දැකීම් තුලිනුත් යම් ප්‍රමාණයකට බුද්ධ වචනේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒව දුක බව මේ වෙනකොට තේරිලා තරමද්දුරට හරි නමුත් යන භාවනාවේ දෙනවා නම් ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා මේ පංච උපාදානස්කන්ධෙම දුකක් කියන ඒ අවබෝධය කෙනෙකුට එනවා නම් අන්න එක තමයි ඒ දුක පිළිබඳ අවබෝධය. ඊළඟට ඒ දුකට හේතුව හැටියට ඒක දුකක් වෙන්නේ ඒ ගාට තියෙන පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන උපාදානි ඒ වාල්ලා ගැනීම නිසා බවක තේරෙනවා නම් අන්න එතකොට තණ්හාවත් තේරුම් ගත්ත වෙනවා. ඒ උපාදානයට යටින් තියෙන තණ්හාව ඊළඟට ඒ තණ්හාව යම් අවස්ථාවක මෙතන මේ ආර්ය සත්‍ය හතර දකින්නවා කියන එක ඇත්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීම චතුරාර්ය සත්‍ය. ඒක යම් කිසි විදර්ශනා චිත්ත වීතියක අවසාන ප්‍රතිඵලයේ වශයෙන් මේ හැම දෙයකම අනිත්‍යතාව දැකලා ඇතීම් නැතිීම් ස්වභාවය දැකලා ඒවා බිඳී යන ස්වභාවය දැකලා උද්‍යබ්බය භංග ආදී වශයෙන් ඒ පිළිබඳව මේ සංස්කාරයන් පිළිබඳව බයක් ඇති කරගෙන ඊළඟට ඒවායේ ආදීනව පක්ෂයත් තේරුම් අරගෙන ඊළඟට එයින් නිබ්බිතා කියලා කියන සසර කලකිරීම ඇති කරගෙන මේන් කොහොම හරි මිදෙන්න ඕන කියන හිතවිල්ලත් ඇති කරගෙන ඒකට අදාළ අන්දමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයක් නිරන්තරයෙන් වඩනවා නම් එදිනදා ජීවිතේ පැවිදි හෝ ගිහි හෝ අන්න ඒ වැඩිම තුලින් තමයි යම් අවස්ථාවක ඒවා මෝහකුරාගී අවස්ථාවක ඒ ත්‍රිලක්ෂණයෙන් එකක් උපකාර කරගෙන ඒ ගොඩට වැටෙනවා. වැටෙන්නේ කොහොමද? අර කලකිරීම තුලින්මයි. එපා වීම තුලින් යම් අවස්ථාවක එහා පැත්තේ වැටෙනවා කියලා කියන්නේ මොහොතකට අතහැරිනවා මේ අල්ලගෙන සිටින ගැම්ම. ඒ අතහැරීම තුල අන්න ඒකයි නිවීම කියලා කියන්නේ. ඒකෙදි ඒ සැනසිලි දායක අත්දැකීමක් පළමුවට ලබනවා. ලෝකේ අත්දැකීම් හැටියට මේ ලෝකයා හිතන දේවල් වලට වඩා අමුතු දෙයක් ඒකටයි ලෝකුත්තර කියලා කියන්නේ. ඒ අතහැරීම තුලින් ඇති වෙන සැනසිල්ල නිවීම ඒක අත්දකිනවා සුළු වේලාවකට හරි. අන්න ඒකයි එතකොට ඒ තණ්හාව ක්ෂය කිරීමේ නිවන දුටුවා. ඉතින් ඒක කෙරෙන්න නම් ඇත්ත වශයෙන්ම තමගේ චිත්ත සන්තාණය තුළ අර බුදුරජාන් වහන්සේ දක්වා වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක් නෙවෙයි සත්‍යස් බෝධිපාක්ෂිය ධර්මයනුත් යම් යම් ප්‍රමාණයට දියුණු වෙලා තිබෙන්න ඕන. ඒ අය තමන් කරන බණ භාවනාව තුළින් ඒවා අමෝරූපු අවස්ථාවේ තමයි අර ආර්ය සත්‍ය අරිය සත්‍යාන දස්සන. ඉතින් ඒක තුළ අන්න නිබ්බාන සච්ච කිරියා මේ කියන නිවීම නිවන සත්‍ය කිරියා කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම. නිවන ප්‍රත්‍යක්ෂ කරගත්තා කියලා කියන්නේ මෙලොවම දිත්තේව ධම්මේ. මෙලොවම මේ කියන නිවීම කියලා දෙයක් මෙහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ සිත පිළිමත තත්වයක් Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා නිබ්බාන සත්‍ය කිරියා. ඒ තන් මංගල මුත්තමං. මේක උතුම්ම මඟුල. ඔන්න ඊළඟට ඒ නිවන ලබා ගැනීම ප්‍රතිඵලයක් හැටියට සිතේ තත්වයයි ඊළඟ ගාථාය ප්‍රකාශ කරන්නේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං. ලෝක ධර්ම කියලා කියන්නේ අෂ්ට ලෝක ධර්මය. මේ පිනතුන් අහලත් ඇති ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසාච සුඛංච දුක්ඛං. ලාභ අලාභ අයස පිරිස් බලයාදිය කීර්තියාදී අයසෝ යසෝච නින්දා පසංසා. ඒක තේරුම් ගන්න පුළුවන්නේ සැප දුක්. එතකොට ඔය අෂ්ටලෝක ධර්මය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා ගාථා පෙළක එක් අවස්ථාවක. මේ අෂ්ටලෝක ධර්මය අෂ්ටලෝක ධර්මය ලෝකය වටේ කරකැවෙනවායි. ලෝකයා අෂ්ටලෝක ධර්මය වටේ කරකැවෙනවායි. මේක ටිකක් ගැඹුරින් කල්පනා කරොත් තේරෙයි. අෂ්ටලෝක ධර්මය ලෝකයා වටා කරකැවෙනවා. ලෝකයා අෂ්ටලෝක ධර්මය වටේ කරකැවෙනවා. ඇත්ත වශයෙන්ම මේ මංගල කතාව ආවෙමත් ඕකමයි. මිනිසෙන්ගේ මේ සුභ සිද්ධිය යහපත මේවා උදා කරන නිමිති. මේවා පස්සේ යන්නේ. ගුප්ත අන්දමින් යම්කිසි නිමිති තුලින් මෙන්න මේ කියාපු අෂ්ටලෝක ධර්මයෙන් වෙන පීඩන නැති කර ගන්න පුළුවන් කියන අදහසිනුයි මේ මංගල ඔස්සේ මිනිසෙන් ගියේ. ඉතින් අන්න බුදුරජාන් වහන්සේ නියම ආකාරයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් නිවන ප්‍රත්‍යක්ෂ කරගෙන අන්න ඊළඟට ඒ තැනත්තාගේ තත්වයයි ප්‍රකාශ කරන්නේ පුත්තස්ස ලෝක ධම්මේ අෂ්ටලෝක ධර්මයන් විසින් ස්පර්ශ කරන ලද යමෙකුගේ සිත ඒ කම්පා නොවේද? අන්නේ ඒ අකම්පිත තත්වයයි ඊළඟට ප්‍රකාශ කරන්නේ අශෝකං විරජං ඛේම නිශෝක වූ එහෙම නැත්නම් ශෝකය නැති වූ කෙලස් රජස් කෙලස් දුවිලි නැති වූ ඛේම කියලා කියන්නේ ඛේම කියලා කියන්නේ ආරක්ෂා සහිත වූ ඛේම භූමිය කියලා එහෙම තියෙන්නේ ඛේම. අන්නේ තත්වය තමයි උතුම්ම මඟුල. අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං. ඉතින් ඒකට අදාළව තවත් යමක් කියනවනම් දැන් තමයි ඉතින් ඇත්ත වශයෙන්ම ධර්මයේ ගැඹුරු පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කොතිපුත් අපි කියලා තියෙන නමුත් මේ අවස්ථානුකූලව මේක නිකම්ම ගිහි බණක් කරගන්නේ නැතුව මෙතෙන්ට එනකොට මතක් කරගන්න ඕන අර බුදුරජාණන් වහන්සේ මේ කියාපු නිවන පිළිබඳව දක්වා තිබෙන කාරණා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේත් එක් අවස්ථාවක ප්‍රකාශ කරන හොඳ උපමාවකින් ඒ සිත මුදාගත්තු සිතේ தત્ත්වය එහෙම නැත්නම් ඒක ඇත්ත වශයෙන්ම අත්විඳින්නේ අරහත් ඵල සමාධි කියන ඒ தત્ත්වයේදී ඒ தત્ත්වයේ ඒ සිත තියෙන හැටි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඇසට ඇසින් දත යුතු කොයිතරම් රූපාවත් ඇසින් දත යුතු බොහෝ රූපාවේවි නමුත් ඒ පුද්ගලයාගේ රහතන් වහන්සේගේ සිත ඒ වයින් මිශ්‍ර වෙන්නේ නැත. ඒ සිත ස්ථිරව තිබෙනවා චිතං එම් පිටින්ම නොසෙල් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ අසින් දතේතු රූප පිළිබඳව කිව්වා වගේම කනින් ඇසියොත් ශබ්ද ඒ ආදී වශයෙන් මේ පිනතුන්ට හිතා ගන්න පුළුවන් පංචේන්ද්‍රියන්ගෙන් පැමිණ දේවල් පිළිබඳව පමණක් නෙවෙයි අන්තිමට දක්වනෝ මනසට එන ධර්ම පිළිබඳවත්. ඒක තමයි ගැඹුරුම කොටස. මනසට එන දේවල් පිළිබඳවත් ඒක කොච්චර ආවත් ඒ සිත නොකැළඹෙන අර කියාපු ස්ථිර තත්වයක් තිබෙනවා කියලා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා. ඊළඟට ඒකේ තියෙන අකම්පිත ස්වභාවය පෙන්නුම් කරන්න උන්වහන්සේ දක්වන උපමාවක් හැටියට යම්සේ රියන් 16ක් පමණ වන ගල් කුළුණක්. ඒ ගල් කුළුණෙන් රියන් 8ක් පොළවට යට කරනවා. යට කළා හොඳට ස්ථාවරව ඒ ගල් කුළුණ තිබෙද්දී කොයි කොයි දිශාවෙන් දැඩි කුණාටු ආවත් ඒ ගල් කුළුණ හෙල්ලෙන්නේ නැත. අන්න ඒ විදිහේ අර කිව්ව අකම්පිත සිත පිළිබඳව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපමාවක් දෙනවා. එතකොට අශෝකං විරජං ඛේමං ඒ කියන්නේ ඒ නිශ්ශෝක తত্ত্বය. ඉතින් මේ වාට නිදර්ශන අපි කොටිකුත් අවස්ථාවල දක්වලා තිබෙනවා. දැන් අර බුදුරජාන් වහන්සේට ඒ දේවදත්ත එක් අවස්ථාවක ගලක් පෙරළුවාම උන්වහන්සේගේ කාට වුණත් කර්මය බලපානවා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඒ ගලේ පතුරක් පිටිපතුලේ හැපිලා ඇවිල්ලා වැදිලා ලොකු තුවාලයක් ඇති වෙලා බරපතල වේදනාවක් ඇති වුණා බුදුරජාණන් වහන්සේට. ඉතින් අර මද්ද කුච්චිමගේ දායට අරගෙන ගියා කියලා කියනවා. නමුත් ඒ දැඩි වේදනාවක් ඇති වුණ නමුත් උන්වහන්සේ අර සිත ඵල ශක්තියට හිත යොදලා ඒ දැඩි වේදනා දරාගත්තයි. ඒ අවස්ථාවේ දෙවියන් පවා ආශ්චර්ය ප්‍රකාශ කළා මේ තරම් දැඩි වේදනාවක් දැන් දරාගෙන ඉන්නවා කියලා. අන්න ඒයින් අපිට හිතා ගන්න පුළුවන් අර දැන් නිවනට සරණං ඛේමං තානං ලේනං පරායනං ආදි වශයෙන් දක්වන්නේ ඒ රහතන් වහන්සේට සිත ඒ තත්වයටපත් කර ගන්න පුළුවන් අර කියාපු ප්‍රත්‍යක්ෂය නැවත මතු කර ගැනීම තුළින්. ඒක අනිවාර්යෙන් රහතන් වහන්සේ කෙනෙකුගේ අවසාන අවස්ථාවේදී මතුවෙනවමයි. ඒ මතුවෙන නිසා තමයි සිත විමුක්ත නිසා නැවත භවයකට එන්නේ නැත්තේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කොටිකුත් අවස්ථාවල ඔය මහා පරිනිර්වාණ සූත්‍රය හිමත් කියවෙනවා. එක් අවස්ථාවක බොහොම සැරට වහින අවස්ථාවක වතුර ගලාගෙන අන්දමින් වහින අවස්ථාවක හෙන ගසමින් ඒ හෙන පුපුරන අවස්ථාවක ගවයින් හතර දෙනෙකුත් මිනිසුන් දෙදෙනෙකුත් නැති වුණා විනාශ වුණා. ඒ හෙන පහරට ඒ බුසාගාර කියන ඒ දහයගේ සමීපයේ ඒ දහයගේ බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ මේ කියන සමාධියට වැඩ හිටිය නිසා වෙන්නේ නැති කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එළියට ඇවිල්ලා මේ මිනිස්සු රැස්වල ඉන්නේ මොකද කියලා ඇහුවාම ඒ පුද්ගලයා කියනවා ඇයි භාග්‍යතුන් වහන්සේ දැක්කේ නැද්ද මේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා නැතේ කියලා කිව්වා. ඇහුණෙත් නැතේ කියලා කිව්වා. එතකොට ඔබ වහන්සේ සැතපෙල හිටියද? නැත. මම සංඥාව ඇතිව හිටියි. ඒක බොහෝ දිනාට තෝරගන්න බැරි විදිහ මහ ගැඹුරු කාරණයක් එතන. සම්පූර්ණයෙන්ම සංඥාව නැතුව හිටියානම් ඔන්න ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. මම එතන කියන්නේ බුදුරජාණන් වහන්සේට ඒ අවස්ථාවේ සංඥාවක් තිබුණා. ඒ වගේම අවදිව හිටියා. සංඥී සමානෝ ජාගරෝ. සංඥාවක් තිබියදී අවදිව සිටියේදී ඒත් මේ හෙන හඬවත් අර කිසිවක් බුදුරජාණන් වහන්සේට ඇහුනේ නැහැ. මොකද මේ ලෝකයා කියන අවදි බවට වඩා ප්‍රබල අවදි බවක් කිය අවස්ථාවේ ලබාගෙන මේක වෙන හුඟක් කල්පනා කරලා බලන්න. ලෝකයා අවදිය කියලා කියන්නේ මේ සලායතනෙන් එන අරමුණු දැනෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේලා සම්බෝධි කියලා අවදිය කියලා කියන්නේ ඒවත් ඉක්ම වූ ලෝකෝත්තර අවස්ථාව. අන්න බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ ඒකයි සංඤී සමාරෝ ජාගරෝ. ජාගර කියලා කියන්නේ නිදි වරණ. එහෙම නැත්නම් අවදි වෙලා ඉන්නේ. එතකොට අවදි වෙලා හිටියා. ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේ සංඥා? සංඤී සමානෝ ජාගරෝ. සංඥාව තමයි භෝ අවස්ථාවල අපි ඔය අපේ දේශනාවලදී මතු කරගත්තු නිවන හඳුන්වන උපසමානුස්සතිය හඳුන්වන පාඨය. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. උපසමානුස්සති හැටියට දක්වන්නේත් ඒකයි. එතෙන්ට හිත යදුවා. එතකොට බුදුරජාන් වහන්සේ ඒ තමන්ගේ අර ඒ මාර්ගඵල අවබෝධයේ වශයෙන් අන්තිමට අරහත් ඵලය ලබා ගැනීම අවස්ථාවට සිත යොදලා ඉන්නකොට ඒක තමයි ඒකට නිවනට විවේක කියලා කියන්නේත් ඒකයි. නිවනට යොදන වචන රාශියක් තියෙනවා. තානං, ලේනං, සරණං, පරායණං, විවේකං ওই විදිහේ වචන යොදන්නේ ඕකයි. ඒකට අන්නේ තත්ත්වය. එතකොට සලායතනෙන් මිදුණු අවස්ථාවයි. ලෝකයා කියන්නේ සලායතනේ දැන් ඔය නිද්‍රෝපගත අවස්ථාවේදී ලෝකයා හිතන්නේ ආයාට ඇහෙන්නේ නැහැ. එයා නිදි. දැන් බුදුරජාණන් වහන්සේ අච්චර අර අවදිමත්ම ඒ අවදිමත් කම කොයිතරම්ද කියතොත් සලායතනේ නිදිලා. ඒක මහා ආශ්චර්යවත් දෙයක්. ලෝකෝත්තර වෙලා. tie ටික තමයි අපි ඇතැම් අවස්ථාවල පෙන්වුවේ. ඒත් බුදුරජාණන් වහන්සේ දක්වපු උපමාවක් ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වේරංජ බ්‍රාහ්මණයාට ප්‍රකාශ කළා මේ යුගයේ මේ අවිද්‍යාව නැමැති බිත්තර කටුව බිඳගෙන එළියට ආපු පළමිනි කුකුළු පැටිය තමයි මම. කෙනෙකුට හිතන්න වටින උපමාවක්. මේ බිත්තර කටුව බිඳගෙන එළියට ආපු පළමිනි කුකුළු පැටිය තමයි මම. අවිද්‍යාව නැමැති බිත්තර කටු. කුටෙන් හිතා ගන්න තියෙන්නේ ඒ තත්ත්වේ නළුබුවාම දෙනාම ඉන්නේ අර බිත්තර කටුව ඇතුලේ. බිත්තර කටුව කියන්නේ ආයතන 6යි. ඒ ආයතන 6 තුල තමයි මේ හැම දෙනාම කෙරුම් කරන්නේ විද්‍යාඥයින් ඇතුළු. එතකොට ඒකයි සංසාරය, ඒකයි භවය. එතනමයි කාම රූප අරූප කියන ලෝක තුනම තියෙන්නේ බිත්තර කටුව ඇතුලේ. එතකොට බුදුරජාණන් වහන්සේ අද්දුටුවේ අන්න අර ලෝකෝත්තර தත්ත්වයයි. බිත්තර කටුව බිඳගෙන එහාට ගියා. ඒ ප්‍රත්‍යක්ෂයට හිත යොදාගෙන ඉන්න අවස්ථාවයි අරහත් ඵල සමාධිය කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය ඒ ටික අපි වැඩියෙන් කිව්වේ මෙන්න මේ දැන් මේ ඒ තාදිසානිකත්වාන සබ්බත්තම අපරාජිතා සබ්බත්ත සොත්ථින් ගච්ඡanti තං තේසං මංගල මුත්තමං. මේ පියාපු කාරණා ඔක්කොම කරලා තාදිසානිකත්වාන සබ්බත්තම අපරාජිතා හැම තැනම අපරාජිතයි. දැන් මේ කාලේ පරාජිතයෝ ගැන විතර අහන්න ලැබෙනවා. හැම තැනම අපරාජිතයි කියන්නේ සමහරු ලෞකික වශයෙන් දිනලා හැබැයි ලෝකෝත්තර වශයෙන් පරාජිතයි. සමහරු මෙලෝ වශයෙන් දිනලා පරලෝ වශයෙන් පරාජිතයි. මෙතන කියන්නේ මෙලොවක් දිනුවා පරලොවක් දිනුවා නිවනක් දිනුවා. අන්න එතකොට ඒකයි සබ්බත්තම පරාජිතා කියලා. ඒක නිසා සබ්බත් සොත්ථින් ගච්ඡanti එබඳු අය. මේ කියාපු කාරණා ඒ විදිහට ඉෂ්ට කළා අය. සබ්බත් සොත්ථින් ගච්ඡanti මෙලොව හෝ වේවා පරලොව හෝ වේවා. ඊළඟට නිවන පිළිබඳව ලෝකෝත්තර පැත්තෙන් හෝ වේවා. හැම පැත්තින්ම යහපතට සෙතට පැමිණෙනවා. සබ්බත සොත්හිංගක්යන්ති තං තේසං මංගල මුත්තමා. ඉතින් ඔය කාලයේ වශයෙන් බලනකොට ওই ටිකයි කියන්න තියෙන්නේ. මං හිතන්නේ සෑහෙන පමණ කියුණා. මේ පින්වතුන් කවුරුත් දන්නවා ශතවර්ෂ ගණනක් තිස්සේ මහා මංගල සූත්‍රය හැම දිනාගෙම කටේ තියෙනවා. ඉතින් ධර්ම ශ්‍රවණය වටිනවා. නමුත් මේවා මේ 38 ක්‍රියාත්මක කිරීමයි නියම මංගලය. ඉතින් ඒක නිසා අර දිත්ත මංගල සුත මංගල මුත මංගල තත්ත්වයෙන් නවතින්නේ නැතුව මේවා ක්‍රියාත්මක කරලා නියම මංගල තත්ත්වය ලබා ගැනීමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. එතකොට මේ පින්වත් පිරිසත් විවිධ වයස් ප්‍රමාණ වලය මෙතන ඉන්න පුළුවන්. මේ ඇත්ත වශයෙන්ම අර කියපු වයෝ වෘද්ධයට ලොකු ශක්තියක් මේක මේ මහා මංගල සූත්‍රයේ. ඒ ගියේ දේ ගියාවේ ජීවිතයේ ගත කළා තමයි. නමුත් මේ ලැබුණ අවස්ථාව අර කියාපු තපෝච්ච බ්‍රහ්මචර්යයන්ච ආදී වශයෙන් ධර්මයට ශාසනයට නැඹුරු වෙලා ඒ ධර්ම පුරලා හැකිතා කික්මනින් නැමත ඉපදීම කියලා කියන ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සංසාර දුක් ඒවායින් සම්පූර්ණම විමුක්තිය වන මේ උතුම් නිවන ලබා ගැනීමට අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒකල අද දවසත් ඒකට පියවරක් හැටියට මේ සීලයක් සමාදන් වුණා. තම තමන්ගේ ප්‍රමාණයෙන් භාවනා කළා. අද මේ මහා මංගල සූත්‍රයත් ඒකට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒකට මෙතෙක් මේ අපි මේ දේශනා කළ ධර්ම දේශනාමය කුසලයක් ධර්ම ශ්‍රවණමය කුසලයක් ඇතොත් ඒවා අවිචේෂ්ඨ අකනිටා දක්වා යම් තාක් කෙනෙක් මෙවැනි කුසල් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන අනුමෝදන් වීම තුලින් ඒ බලාපොරොත්තු වෙන බුදු වදයකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා මේ පිනතුන්ටත් හැකි තාක් කිමනින් මේ සාධන පරිහානියට කලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදය තුලින් මහා මංගල සූත්‍රයේ කියන උතුම්ම මංගලයේ සාක්ෂාත් කරගන්න ශක්තිය බලය ලැබේ. මේ ගාථා කියන්නේ තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මාට්ඨා දේවානාගා මහින්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මාට්ඨා දේවානාගා මහින්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මාට්ඨා දේවානාගා මහින්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා දුක්ඛප්පත්තා ච නිසෝකා හොන්තු සම්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා තාචනි සෝකා හොන්තු සම්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සම්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්ති. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.